නමෝ තස්සේ බුදුතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ
ඒතං සංසංතං ඒතං පංචං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ අනහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම තණ්හා ක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාණය
යෝගාවචර මහා සංඝරත්නයෙන් නමස්කාර නිබ්බාණයන මාතෘකාවයට තේ ප්‍රවත්තුන ලබන දේශනා මාලාවේ විශේෂාවන දේශනයයි මේ සංසාරගත සත්වයින්ගේ භවනාටකයට පසුබිමත් දෙන පුළුල් වේදිකාව කල්පාරම්භයේ සිට කල්පාන්තයේ දක්වා ඉදිරිපත් කරන වේදිකා සැරසිලිවල අනිත්‍යතාව මතුකර දැක්වීමට ගියවර දේශනයේදී අප උත්සාහ කළා. අග්ගඤ්ඤ සූත්‍රයේ එන කල්පාරම්භය පිළිබඳ විස්තරයක්, සත්තසිරියුද්ගමන සූත්‍රයේ එන කල්ප විනාශය පිළිබඳ විස්තරයක් එකිනෙකට යා කරගෙන ප්‍රබල අනිත්‍ය සංඥාවක් සිතට කාවද්දා ගැනීමෙන් නිවනට දොර ඇරෙන නිබ්බිදාව මතුකර ගැනීම ගැන අප සැලකිලිමත් වුණා. මේ භවනාටකයේ අනිත්‍යතාව හැඟවෙන මේ ඒ වගේම මේ ලෝකයේ මහ පොළොවේ අනිත්‍යතාව පෙන්නුම් කෙරෙන ඒ බුද්ධ දේශනාවලම ප්‍රතිරාවයක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කළ මහාහත්තිපදෝපන සූත්‍රයෙනුත් අපට අසන්ට ලැබෙනවා. තස්සාහි නාම ආවුසෝ බාහිරාය පටිවිධාතුයා තාව මහල්ලිකාය අනිච්චතා පඤ්ඤායිසති ඛය ධම්මතා පඤ්ඤායිසති වය ධම්මතා පඤ්ඤායිසති විපරිණාම ධම්මතා පඤ්ඤායිසති කිම් පනිමස්ස මත්තට්ඨිකස්ස කායස්ස තණ්හුපාදින්නස්ස අහන්තිවා මමන්තිවා අස්මීතිවා අතක්කොස්ස නෝවිචේවිද්ධෝති. එවත්නි ඒසා මහත් වූ බාහිර පටිවිධාතුෙහි පවා අනිත්‍යතාවක් දක්නට ලැබෙන්නේ, විනාශ වන ස්වභාවයක් දක්නට ලැබෙන්නේ, ගෙවී යන ස්වභාවයක් දක්නට ලැබෙන්නේ, වෙනස් වන ස්වභාවයක් දක්නට ලැබෙන්නේ, සුළු කලක් පවතින තණ්හාවෙන් අල්වාගත් මේ කය පිළිබඳව, මේ කයෙහි මමය මාගේය දෙමි යනු ගැන්මක් නම් කෙසේ වේද යනු කිම්ද අනෙක් අතට එවැනි කියා ගැන්මකට සිතා ගැන්මකට ඉඩක් නැත්තේමයි. ඒසා මහත් වූ බාහිර පඨවි ධාතුවේ අනිත්‍යතාව තුලින් මේසා අල්ප වූ ආධ්‍යාත්මික පඨවි ධාතුවේ අනිත්‍යතාව දැකීමෙන් අහංකාර මමංකාර මානානුසයන් දුරු කරගත හැකි බව මේ දේශනා කොටසින් අපට පෙනී යනවා. අනිමිත්තං ච භාවේහි මානානුසය මුජ්ජහ අනිමිත්තේ වඩව මානානුසය දුරලව යනුවෙන් බුදුරජාණන් වහන්සේ සූත්‍ර නිපාතේ රාහුල සූත්‍රයේදී දේශනා කළේ මේ අනිත්‍ය සංඥාවෙන් නිමිති මැකී යනකොට ඒකම මානානුසයක් ගෙවී යන නිසා. බාහිර ලෝකයේ අනිත්‍යතාව විස්තර කෙරෙන සූත්‍ර දේශනා අයෝනිසෝ මනසිකාරීන් ලෝක චින්තා බවට හරවා ගන්නේ නැතිව යෝනිසෝ මනසිකාරීන් ඒවා අපේ අධ්‍යාත්මීය දෙසටම හරවාගෙන මේ ජීවිත නාට්‍යයේ ඇති නිස්සාරත්වය තේරුම් ගත යුතුව තිබෙනවා. අප එක එක්කෙනාගේ ජීවිත නාට්‍යයේ මුල් ජවනිකාවල රඟපෑ නළුවියෝ දැන් කෝ, ඒ සැරසිලි ඒ පසුබිම් සැරසිලි දැන් කෝ, ඒ කිසිවක් නැතත් ඒවා පිළිබඳ සංඥා අනුසය අපේ සිත් තුළ ඉතිරි වේ තිතා විතර්ක ප්‍රපංච ඇති කර ගැනීමට බාධාවක් නැහැ. මේ විතර්ක ප්‍රපංච ඇතිවන්නේ අර අනිත්‍ය සංඥාවෙන් ඒ නිමිති ගෙවි ගිය නැති නිසා. මුළු මහත් ලෝකයේම මේ අනිත්‍යතාව ගැන මෙනෙහි කරනකොට මේ අපේ ජීවිත නාට්‍ය අපි වස්තු පුද්ගල සිද්ධි වශයෙන් හඳුන්වන මේ සංස්කාර ගොඩ පිළිබඳව ඇල්ම විරාගය තියෙනවා කියලා කියන්නේ ඒ නිමිති නැකී යනවා. ඒක හරියට උපමාවකින් කියනවා නම් බොඳවුණු දියසායම් චිත්‍රයක් බවට පත් වෙනවා. ඒ විදිහට අනිත්‍ය සංඥා වඩනකොට ඒ නිමිති ගෙවි යනකොට කෙනෙකුට යෝගාවචරිකට ලෝකය පේන්නේ හරියට බොඳ වූ දියසායම් චිත්‍රයක් වගේ. දිවසායම් චිත්‍රයක් බඳ වෙනකොට ඒ චිත්‍රයේ ඇති ඒ රූප එකිනෙක වෙන් කරගන්න බැරි අපහසු තත්ත්වයක් ඇති වෙනවා. නානත්ව සංඥාවෙන් අර වර්ණ හැඩරුව ආදී අනු වර්ණ සංඨාණියන් ආදී අනු ඒ චිත්‍රයේ ඇති විවිධ රූප එකිනෙක වෙන් කරගන්න බැරි තත්ත්වයක් පැනනගිනවා. එයින්ම ඒ නිසාම අර එකිනෙක මැනීම් වශයෙන් කරන මානානුසයත් ඉවත් වෙනවා. පිල් බෙදීම් ගැටීම් වලට හේතු වෙන ඒ මානානුසයත් එයින්ම ගෙවි යනවා. මෙන්න මේක නිසා තමයි අර අනිත්‍ය සංඥාව නිසා මේ අනිත්‍ය සංඥාව ඉතාමත්ම වැදගත් භාවනා කර්මස්ථානයක් හැටියට බුදු පියාණන් වහන්සේ නිතර මතක් කරලා දීලා තිබෙන්නේ. මේ අනිමිත්ත සමාධිය විශේෂයෙන්ම බුදු පියාණන් වහන්සේ වර්ණනා කළා ඛණ්ඩ සංයුත්තනිකායේ ඛණ්ඩ සංයුත්තේ. තයෝ මේ භික්ඛවේ අකුසල විතක්කා, කාම විතක්කෝ, ව්‍යාපාද විතක්කෝ, විහිංසා විතක්කෝ. ඉමේ ච කෝ භික්ඛවේ තයෝ අකුසල විතක්කා කෝ අපරිශේෂා නිරුජ්ජಂತಿ. චතුසු වා සතිපට්ඨානේසු සුපතිට්ඨිත චිත්තස්ස විහෙරතෝ අනිමිත්තං වා සමාධින් භාවයතු. යාමංචිදම් භික්ඛවේ අලමේවා අනිමිත්තෝ සමාධි භාවේතුන්. අනිමිත්තෝ භික්ඛවේ සමාධි භාවිතෝ බහුලීකතෝ මහප්පලෝ හෝති මහනිසංසෝ. මහණෙනි, මේ අකුසල විතර්ක තුනක් ඇත. කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය. මහණෙනි, මේ අකුසල විතර්ක තුන කොතැනක නිරවශේෂ වශයෙන් නිරුද්ධ වෙද්ද? සතර සතිපට්ඨානෙහි මනමින් පිහිටි සිත් ඇතිව වාසය කරන්නට හෝ අනිමිත්ත සමාධිය වඩන්නට හෝය. කිතෙක්දවත් මහණෙනි, මේ කාරණය නැති ඔයත් ඇති අනිමිත්ත සමාධිය වඩන්න. අනිමිත්‍ය සමාධිය වඩන ලද කල්හි බහුල වශයෙන් කරන ලද කල්හි මහත්ඵල මහානිසංස වේ. මේ සූත්‍ර කොටසෙන් අපට පෙනී යනවා මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියලා කියන මේ මිත්‍යා සංකල්ප තුන සම්පූර්ණයෙන්ම නිරවශේෂ වශයෙන්ම නැතිකර ගැනීමට ක්‍රම දෙකක් ඇති බව. පළමෙනි ක්‍රමය සතර සතිපට්ඨානයේ මැනවින් පිහිටි සිත් ඇතිව වාසය කිරීම. දෙවෙනි ක්‍රමය අනිමිත්ත සමාධිය වැඩි වීම. අර වා කියලා නිපාතය යොදලා තියෙන්නේ ඒ නිසා. මෙන්න අපිට පේනවා අර අනිමිත්ත සමාධියෙන් වැඩි වීමදී නිමිති ගෙවි යන නිසාම අර විතර්ක වලට ඉඩක්, අර සංකල්ප වලට ඉඩක් නැති වෙනවා. එතකොට මේ සංඥා අනුසය, මේ නිමිති ගැනීමේ සංසාරික පුරුද්ද නිසායි අපට මේ විතර්ක ප්‍රපංච ඇති වෙන්නේ. නොයෙකුත් දුක් ගැන දෙන විතර්ක ප්‍රපංචාදී ඇති වෙන්නේ. නමුත් මේ විතර්ක ප්‍රපංචයන්ගෙන් සිත මුදා ගැනීමේ ප්‍රයත්නයට එක්තරා විදියක නිමිති ගැනීමක් අවශ්‍ය වෙනවා. මේක නොකර බැරි තත්ත්වයක් මෙතන. අර අප බොහෝ අවස්ථාවල සඳහන් කරන්නට සිද්ධ වුණා, මේ බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවක් දේශනා කිරීමට හේතුවක් මේ සමහර දේවල් ඇතුවත් බැරි නැතුවත් බැරි තත්ත්වයක් තිබෙනවා. එතකොට මේ මධ්‍යම ප්‍රතිපදාවම අනුපූර්ව ප්‍රතිපදාවකුත් වෙනවා. ඒ අනුපූර්ව ප්‍රතිපදාව වන්නේ, මේ මධ්‍යම ප්‍රතිපදාවම අනුපූර්ව ප්‍රතිපදාවක් බවට පත්වන්නේ මේක එක්තරා අනුපිළිවෙලකින් කළ යුතු දෙයක් නිසායි. එක්තරා ප්‍රමාණිකූලත්වයක් අනුව කරන්ට සිද්ධ වෙන දෙයක්. මේ පද දෙකෙන්, මේ මධ්‍යම ප්‍රතිපදා අනුපූර්ව ප්‍රතිපදා කියන මේ වචන දෙකේම ගැබ් වෙන අර්ථය අපි වෙනින් මේ වචන දෙකෙන් කිව්වොත් මේ නිර්වාණගාමී ප්‍රතිපදාව ප්‍රායෝගික හා සාපේක්ෂික ප්‍රතිපත්ති උඩ යන්න, මූලධර්ම උඩ ගමන් කරන්න. ප්‍රායෝගික කියන්නේ යම්කිසි අර්ථයක් සලකාගෙන, ප්‍රයෝජනයක් සලකාගෙන. සාපේක්ෂික කියලා කියන්නේ කිසිවක ඒකාන්ත වටිනාකමක් නැහැ, එකක් අනික අපේක්ෂා කරගෙනයි, අනිකට අපේක්ෂිතවයි, තව එකක් හා සම්බන්ධවයි වටිනාකම ලබන්නේ. අර රත විනීත ප්‍රතිපදාව ගැන අපි කලින් අවස්ථාවක සඳහන් කරනකොට අර කඩින් කඩ දුවන රත හත එකක් දුවන්නේ අනිත් එක බලාපොරොත්තුෙන්, ඒක දුවන්නේ අනිත් එක බලාපොරොත්තුෙන්. ඔන්නෝම සාපේක්ෂක භාවය. මේ මූල ධර්මයේ තේරුම් කිරීමට ඒකම විස්තරი කිව්වේ. එතකොට මෙන්න මේ එක්තරා විදිහක නිමිති භාවිතයක් තවත් අවශ්‍ය වෙනවා. මේ කියආපු නිමිති වලින් සිත මුදා ගැනීමේ ප්‍රයත්නයට ඒක කෙරෙන්නේ අර ප්‍රායෝගික සාපේක්ෂික මූල ධර්ම අනුවයි. මෙන්න මේ ප්‍රායෝගික හා සාපේක්ෂික මූල ධර්ම අනුව කෙරෙන මේ ප්‍රයත්නය, යෝගාචරයාගේ ප්‍රයත්නය තේරුම් ගැනීමට මේ මුල් දේශනාවකදීම අප උපකරණ උමා වාක්‍ය දාගත්තා. අර දැලි පිහීම දීමේ උපමාව ඒක නැවතත් අපි මතක් කර ගනිමු. ඒ දලි පිහ මැදීමේ උපමාවෙන් අප ඒ අවස්ථාවේ පෙන්නුම් කරන්න උත්සාහ ගත්තේ පරාමර්ශණයත් සම්මර්ශණයත් අතර වෙනසයි. පරාමර්ශණය කියලා කියන්නේ දැඩිවල්වා ගැනීම. සම්මර්ශණය කියලා කියන්නේ එක්තරා විදිහක සියුම් ආකාරයකින් අල්ලා ගැනීම. ඒක යම් කිසි විශේෂ අර්ථයක් සඳහා හොඳින් අල්ලා ගැනීම කියන තේරුම වගේ එක. හොඳින් සම්මර්ශණය අල්ලා ගැනීමක්. එතකොට මේකටයි අපි අර දලි පිහ උපමාවක් ගත්තේ. දැන් දලි පිහ පරාමර්ශණය ගැන කියනවනම් දලි පිහ තදින් අමෝරාගෙන ඒක කරගලෙහි අතුල්ලන්න පටන් ගත්තොත් දලි පිහ මොට වෙනවා, මොට වෙනවා. එහෙම නැතුව දලි පිහ සුකනම් ආකාරයෙන් අල්ලාගෙන සීරුවෙන් කරගලෙහි ඇතිල්ලුවොත් දලි පිහ මට වෙනවා, මට්ටම් වෙනවා. ඒ කියන්නේ මැදෙනවා, මොහත් වෙනවා. ඒකට මේ සංස්කාර සම්මර්ෂණය ගැන කතා කරනකොට අපිට නිතරම අපිට සිහියෙන් වෙන පද දෙකක් තිබෙනවා. විපස්සනා අනුපස්සනා කියලා. මේ විපස්සනා අනුපස්සනා කියන පද දෙකත් අපිට තේරුම් කරන්න පුළුවනි අර කලින් සඳහන් කළ ප්‍රායෝගික සාපේක්ෂික මූලධර්ම පිළිවෙන ආකාරයට. මෙතෙන්දී අපි වඩුවෙක් ලීයක් යතු ගන්න හැටි බලමු. දැන් වඩුවෙක් ලීයක් යතු ගන්න යන අතරේ විටින් විට ඒ ලී අතට අරගෙන දකුණස වහලා වමසින් එක්තරා අණුව බැලීම, එක්තරා විශේෂ බැලීමක්, එක්තරා අණුව බැලීමක් කරනවා. මේක හරියට මේ බැලීම බැලීමේ එක්තරා සාවඥ බවකුත් තිබෙනවා, අවඥාසහිත බවක් තිබෙනවා. මේක හරියට අර දක්ෂ වඩුවකු අදක්ෂයෙකුගේ නිර්මාණයක් දැස විචාරාත්මකව විචාරාක්ෂයෙන් බලන්න වගේ වැඩක්. නමුත් මේ වඩුව බලන්නේ අර තමන්ම යතු ගන්න ලී දිහාවයි. මොකද මෙහෙම බලන්නේ මේ බැලීම වෙනත් විදියකින් කියතොත් මේක අනුන්ගේ ඇසීමෙන් බැලීමක්, අනිකතුගේ ඇසීමෙන් බැලීමක්. මේ තමාගේ ඒ තමා චතුගාන ලීය දෙස අනුන්ගේ ඇසීම බලන්නේ, විචාරාක්ෂයෙන් බලන්නේ, මේ විශේෂ බැල්ම කරන්නේ ඒ ලීය ඇදකුද සොයා ගන්නයි. මම මේක යතුගාන නිසා මේකේ කොහෙද ඇදකුදයක් කියලා ගත්තොත් මේක කවදාවත් මේ හරියට කෙරෙන්නේ නෑ වැඩි. අන්න ඒක නිසා අර එක ඇහක් වහලා අනිත් ඇහෙන් අර විදියට බැල්මක් කරනවා. අන්න ඒ විදිහම දෙයක් තමයි මේ විපස්සනා කියන විශේෂ බැල්ම. අනුපස්සනාව කියලා කියන අනු බැල්ම බැල්ම අනුව බැල්ම. මෙන්න මේ කාරණය අපට පිළිවෙන හොඳ ගාථා ධර්මයක් ඉදිරිපත් කරගන්න පුළුවනි. මහා මොග්ගල්ලාන ථේර ගාථාවෙන්, ථේර ගාථාවේන මහා මොග්ගල්ලාන ථේර ගාථාවේ එක ගාථාවක් තිබෙනවා. සුඛමං පටි විජ්ජන්ති වාලග්ගං කුසුමායතහ යේ පංචක්ඛන්දේ පස්සන්ති පරතෝ නොච අත්තතු. යම් කෙනෙක් මේ පංචස්කන්ධය පරතෝ අනුන් වශයෙන්, තමා වශයෙන් නොව, නොච අත්තතෝ තමා වශයෙන් නොව අනුන් වශයෙන් බලද්ද ඔහු අශ්වලෝමයක් ඊකලයකින් විදින්නාක් මෙන් සියුම් වූ නිර්වාණ ධාතුව පිළිවිද දකි, ප්‍රතිවේද කරත් විනිවිද දකි. ඒ වගේම තවත් ගාථාවක් අපට සකුලා තේරී ගාථාවෙන් හමු වෙනවා. සකුලා තේරණිය පිළිබඳව සංඛාරේ පරතෝ දිස්වා හේතු ජාතේ පලෝකිනේ පහසින් අහසවේ සබ්බේ සීති භූතාමි නිබ්බතා. හේතුන්ගෙන් හටගත් බිඳී යන ස්වභාවය ඇති මේ සංස්කාරයන් පරතෝ අනුන් වශයෙන් දැක, තමා වශයෙන් නොව අනුන් වශයෙන් දැක, පහසින් ආසවේ සබ්බේ සියලුම ආශ්‍රවයන් ප්‍රහාණය කෙලෙමි, සීති භූතාමි නිබ්බතා, සිහිල් වූවා වෙමි, නිවුණී වෙමි. එතකොට මෙන්න මේ මේනුත් අපට පේනවා. දැන් අර සක්කාය දිට්ඨියේදී සඳහන් වෙන්නේ, සක්කාය දිට්ඨිය විස්තර කරන සූත්‍රවල සඳහන් වෙන්නේ රූපං අත්තතෝ සමනුපස්සති, වේදනං අත්තතෝ සමනුපස්සති ආදී වශයෙන්. රූපේ ආත්මය වශයෙන් දකිනවා, වේදනාව ආත්මය වශයෙන් දකිනවා. ඒක අර අසුචත් පුදඥාණයේ ස්වභාවය. නමුත් මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා, ආර්ය විශේෂයෙන්ම යෝගාවචරයා මේ පරතෝ බැල්ම පිහිට කර ගන්නවා. විපස්සනාවේදී මේ පරතෝ බැල්ම, ඒකෙන් තමයි මේක විපස්සනා විශේෂ බැල්මක් වන්නේ. ඒක අනුව බැලීමක් වන්නේ. මේ අනුව බැලීම කියලා කියනකොට අප අර කලින් අවස්ථාවක මම හිතන්නේ සඳහන් කළා, මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන බොහෝ දෙනාට ගැටලුවක් වෙන පාඨයක් කායේ කායානුපස්සී විහෙරති. ඒක නිතරම සඳහන් වෙනවා, වේදනාසු වේදනානුපස්සී විහෙරති. ඉතින් මේක බැලු බැලමට පරිවර්තනය කරන ටිකක් අමුතුයි. කයෙහි කය අනුව බලන. මොකද්ද මේ අනුව බැලීම? මෙන්න මේ කියවපු අනුව බැලීම අර වඩුව කරන වැඩි මේ කරන්නේ. මේ යෝගාවචර වඩුවක් කරන්නේ මේ සංස්කාර ලී ඇදගුද සොයාගන්න නම් අර විදිහට බලන්න ඕන, පරතෝ බැලනක් හෙලන්න ඕන. ඒකයි මේ කායේ කායානුපස්සී. කය මේ මගේ කයයි, මේක කොහෙද වැරද්දක් කියලා බලන්න පටන් ගත්තොත් මේ අනිත්‍ය දුක්ඛනාත්ම කියන ඇදගුද පේන්නේ නැහැ. ඒක නිසා මේ අනිත්‍ය දුක්ඛනාත්ම කියන ඇදගුද දැකීමට නම් අර කියාපු වරපරතෝ බැලම පිළිහිට කරන්න ඕන, අර සංස්කාර පිළිහිට කරගන්න ඕන. එහෙම මේ ඇදගුද බලාගෙන එක්තරා යතු ගැමුකුත් මේ යෝගාවචර වඩුව කරනවා. ඒ පරතෝ බැලම බැලෙන් බැලමින් ඇදගුද සොයාගෙන ඊළඟට එක්තරා යතු ගැමුකුත් කරනවා. යතු ගහලා තමයි අර අරව ගෙවා දාන්නේ. අර මතු වෙලා තිබෙනවා නම් යම් කිසි දේවල් ඇදගුබාදී තණ්හා මාන දිච්චි වශයෙන් අර ඉල්පිලා තිබෙන සංස්කාර වලින් තමිතර සංස්කාර ගොඩක් සුද්ධ සංඛාර පුඤ්ජෝ අර වජිරා භික්ෂුණේ කිව්වා වගේ. නමුත් මේකෙන් මොකද්ද මේ මතුවෙලා තිබෙනවා? තණ්හා මාන දිච්චි වශයෙන් ඒවා ගෙවල දාන්න නම් මේක මේකට අපි එක්තරා යතු ගැමුකුත් කරන්න ඕන. දැන් අපි මේ යෝගාවචර වඩුව මේ සංස්කාර දී යතු ගන්න සද්දෙට ටිකක් කන් දෙමු. න ඒතං මම න ඒසෝ හමස්මි න මේසෝ අත්ත න ඒතං මම න මේ න ඒසෝ හමස්මි න මේසෝ අත්ත. ඔන්න ඕක යතු ගැමු. මෙය මගේ නොවේ, මෙය මම නොවේමි, මෙය මගේ ආත්මය නොවේ. මෙය මගේ නොවේ, මෙය මම නොවේමි, මෙය මගේ ආත්මය නොවේ. ඔය නයන්නේ තමයි කෙලෙස් කැපෙන්නේ. එතකොට මෙන්න මේ පාඨ ඔය සූත්‍ර දේශනාවල සඳහන් වෙන නිකන් දෘෂ්ටි වශයෙන් ගැනීමට නොවන බව මෙයින් පේනවා. අපි ප්‍රායෝගික සාපේක්ෂ අර්ථයක් අනුව යෝගාවචරයට ප්‍රයෝජනයට ගැනීමටයි මේ පද තුන ඉදිරියට තිබෙන්නේ. නය ඒතං මම නය සෝහමස්මි න මේසෝ අත්ත. එතකොට මෙන්න මේ විදිහට මේ යතු ගාලා ක්‍රමක්‍රමයෙන් අර ඇදකුද එහෙම් පිටින්ම ගෙවිලා යන හැටියට අර මතු වෙලා තිබෙන දේවල් ඉල්පින් නැති වෙලා යන ආකාරයට එක්තරා විදිහට සම්මර්ෂණය හොඳට මට කරන්න වෙනවා, මට්ටම් කරන්න සිද්ධ වෙනවා යෝගාවචර වඩුවට. මේ කාරණිය කියාගෙන යනකොට අපිට මතක් කරගන්න පුළුවන් තවත් හොඳ වචනයක් තිබෙනවා, උස්සද කියන වචනය. උස්සද කියන වචනය සමහර සූත්‍ර පැරණි සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. මේ වචනේ අර්ථය ඒ තරම්ම පැහැදිලි නැති වගේ පේන්නේ. දැන් උස්සද කියන වචනේ අර ඊට සමාන උත්සන්න කියන වචනත් එක්ක සංසන්දනය කළ බලනකොට අපිට පේනවා ඉස්වීම කියන ඉස්වීම නැත්නම් ඉල්පීම මතුවීම කියන අර්ථය එතන තිබෙනවා. වෙනත් විදිහකින් කියනවනම් උස්සද කියන වචනේ සාමාන්‍ය නිරුක්තියට අනුව අර්ථය ගන්න පුළුවන් අපිට නිරායාම ඉල්පීම මතුවීම වැනි දෙයක්. නිරායාම මතුවීම ඉල්පීම ඇත්ත වශයෙන්ම මේ තණ්හාවත් මේ එක්තරා විදිහක නිරායාමයි. මානය එක්තරා විදිහක ඉල්පීමක්. දිට්ඨිය එක්තරා විදිහක මතුවී පෙනීමක්, මතුවීමක්. ඒකට මේ සංස්කාර ගොඩෙන් ඔන්න ඔය තුන මතුවලා තිබෙන මේ සංසාරික දෝෂ නිසා. ඒවා එහෙම් පිටින්ම යතු ගාලා අර ක්‍රමක්‍රමයෙන් ඒවා යදු කුදු සෝමෙන් යතු ගාලා මට්ටම් කරන්ටයි සිද්ධ වෙන්නේ. මේ උස්සද කියන වචනය කියන හොඳ මේ කියපු අර්ථය අපිට මතු කරගන්න පුළුවන් හොඳ වටිනා ගාථාවක්. සුත්තනිපාති අට්ඨක වගේ තුවටක සූත්‍රයෙන් අපිට සොයාගන්න පුළුවන්. උපසමානුස්සතියට පවා උපකාර කරගන්න පුළුවන් වටිනා ගාථාවක්. මජ්ජේ යථා සමුද්දස්ස ඌමිනෝ ජායති ඨිතෝ හෝති එවං ඨිතෝ අනේජස්ස උස්සදං භික්ඛුන්න අරේය කුහිංචි. යම්සේ මුහුද මැද කලහට නොගනීද සිටියේ වේයිද තහවුරු වූයේ වේයිද? එසේම සිටියකු තහවුරු වූ වන්නේය, නොසැලෙන්නෙකු වන්නේය, භික්ෂුව කොතැනකවත් උස්සදයක් නොකරන්නේය, මතුවීමක් නිරායාමක් ඉල්පීමක් නොකරන්නේය. එතකොට මේ ගාථාවෙනුත් අපිට පේනවා අර මේක ඉතාමත් වටිනා ගාථාවක්. දැන් නොරහත් සිත සාමාන්‍යයෙන් වෙරළාසන්නේ වැඩිපුර තියෙන්නේ මේ වෙරළේ තමයි. අර මූදි රැලි රළ වෙල රළ ගෙඩි වෙල හැපි හැපි බිඳිලා විනා මහා දාල ගෝට්ටියක් ඇති වෙන්නේ මුහුද මැද. එහෙම නෙවෙයි, රළත් නෑ රැලිත් නෑ, ඉතාමත්ම නිශ්චලයි, සංසු තහවුරු සිටි ස්වභාවයක් තිබෙනවා, ස්ථාවර ස්වභාවයක් තිබෙනවා. ඒක රහත් සිත. මෙනුත් අපට පේනවා අර මතුවීම්. එතකොට මෙන්න මේ මතුවීම් කියන අර්ථය අර උස්සද කියන වචනේ තිබෙනවා. එතකොට යෝගාවචර වඩුවට කරන්න වෙන්නේ අර තණ්හා මාන දිට්ඨි වශයෙන් මේ තිබෙන නිරායාම් ඉල්පීම් මතුවීම් සියල්ලම එහෙම් පිටින්ම ගෙවිල යන තාක් අර යතු ගැම කරන්න ඕන නැහැ මම ආදි වශයෙන්. එතකොට ওই විදිහට මේ යතු ගාමින් ක්‍රමක්‍රමයෙන් මේ යෝගාවචර වඩුවා මේ මේ සංස්කාර තනිකර මේ සුද්ධ සංස්කාර කුංජියක් කියලා වැටෙන තාක්ම මේ තණ්හා මාන දිටි එහෙම් පිටෙම ගෙවි යන තාක්ම අර විපස්සනාව අනුපස්සනාව උපකාර කර ගන්නවා. මෙන්න මේ මේ විදිහට යතුගාන විත් අවස්ථාවේදී පවා අර සාපේක්ෂික මූල ධර්මයේ එන්නත් නැගර අනුපූර්ව ප්‍රතිපදාව හා සම්බන්ධ අදහස් ටික මේකට එකතු වෙන ආකාරය අපිට පැහැදිලි වෙනවා. පැහැදිලි වෙන ඉතාමත්ම වටිනා සූත්‍රයක් තමයි සක්කපඤ්ඤ සූත්‍රය. දීඝනිකායේ සක්කපඤ්ඤ සූත්‍රය. මේ යතු ගැමේදී අර විතර්ක ප්‍රපංච ආදී එක්තරා ක්‍රමානුකූලවයි එක්තරා විදිහකට ක්‍රමක්‍රමෙනුයි මේවා සිනිදු කරන්න පුළුවන් වන්නේ. දැන් මේක උපමාවකින් උපමාවටම අනුවම කියනවා නම් අර වඩුවකු ඒ ලීයක් යතු ගන්න අතරේ විටින් විට තමන්ගේ යතු කැටයට අර තට්ටු කරලා ඒ ලීය සිනිදු වෙන්න යතු කැටයක් සකස් කරනවා, වෙනස් කරනවා. සමහර විට ඊට වඩා සියුම් යතු කැටයක් අතට ගන්නවා. එහෙම නැත්නම් ඒ යතු කැටයටම ගහලා තව ටිකක් ඒක අර තලේ හරිගස්ස ගන්නවා. ඔන්න ඔය විදිහේ අනුපූර්ව ප්‍රතිපදාවක් අනුවයි අපිට මේ විතර්ක ප්‍රපංච ක්‍රමක්‍රමෙන් ගෙවා ගන්නට සිද්ධ වෙන්නේ. අර නිමිති ආදියක් ගෙවා ගන්නට සිද්ධ වෙන්නේ. මේ කාරණය ඉතාමත්ම හොඳින් පැහැදිලි වෙනවා දීඝනිකායේ සක්කපඤ්ඤ සූත්‍රය. මේ සූත්‍රයේදී ශාක්‍ය දේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න මාලාවක් අසනවා. කොයිතරම් මේ වැදගත් ප්‍රශ්නද කියතොත් මේ ප්‍රශ්න මාලාව අවසානයේ ශාක්‍ය දේවේන්ද්‍රයා සෝවාන් බවට පත් වුණු බව සඳහන් වෙනවා. ප්‍රශ්න මාලාවෙන් මේකට අදාළ පළමුවෙනි ප්‍රශ්නය හැටියට ගත්තොත් චන්දෝපන මාරිස බුදුරජාණන් වහන්සේගෙන් ශක්‍රිය අභිමසනවා. චන්දෝපන මාරිස කිං නිදානෝ කිං සමුදයෝ කිං ජාතිකෝ කිං පබව කිස්මින් සති චන්දෝ හෝති කිස්මින් අසති චන්දෝ නමෝති. නිදුකානිනි චන්දය කුමක් නිසා කුමක් හේතු කරගෙන කුමකින් ඇතිවන කුමකින් උපන් කුමකින් හටගන්නා දෙයක්ද? කුමක් ඇතිකල්ලි චන්දය වේද? කුමක් නැතිකල්ලි චන්දය නොවේද? ඊට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර චන්දෝකෝ දේවානමින්ද විතක්ක නිදානෝ විතක්ක සමුදයෝ විතක්ක ජාතිකෝ විතක්ක පබවෝ විතක්කේ සති චන්දෝ හෝති විතක්කේ අසති චන්දෝ නමෝති. දේවේන්ද්‍රය චන්දය විතර්කය නිසා ඇතිවන්න විතර්කය හේතු කොටගෙන විතර්කය නිසා උපදින විතර්කයෙන් උපන් විතර්කයෙන් හටගන්නා දෙයක් විතර්කයේ ඇතිකල්ලි ඡන්දය වේ විතර්කයේ නැතිකල්ලි ඡන්දය නොවේ. ඊළඟට මේ විදිහටම ශක්‍රදේවීන්ගේ ආසන ප්‍රශ්නය මේ විතර්කය කුමක් නිදාන කරගෙන කුමක් හට නිසා හටගන්න කුමක් ප්‍රබල කොටගෙන ඇති වෙන දෙයක්ද කියලා අර විදිහටම ප්‍රශ්න කරනවා. ඊළඟට ඊකට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර විතක්කෝපෝ දේවානමින්ද පපංච සංඥා සංඛා නිදාන මේ විතර්කයට නිදානය හේතුව ප්‍රභවය ප්‍රපංච සංඥා සංඛාරයි. මේ වචනේ අපි අර මධුබිංදික සූත්‍ර විග්‍රහයේදී බොහොම දුරට සාකච්ඡා කළ වචනය. අර තණ්හාවාන දිට්ඨිය ආදී විතර්ක ප්‍රපංච සම්බන්ධ අදහසක් මේ ප්‍රපංච විතර්ක සම්බන්ධ මා අදහසක් තමයි ප්‍රපංච කියන වචනේ සංගෙන්නේ. අර ඔබිජීලා වැඩි ඉසිරියාමක්. එතකොට ඒ විදිහේ ඒ ප්‍රපංච සංඥාවෙන් ඇති කරගත්තු සංඛා සංඛා කියලා කියන්නේ ගිනි ඇඳිනී ප්‍රඥප්ති. මෙන්න මේ ප්‍රඥප්ති මුල් කරගෙන එතකොට විතර්ක ඇති වෙන්නේ කියන පිළිතුරයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. ඊළඟට සක්‍රදේවෙන් තුවාසන ප්‍රශ්නය කතම් පටිපන්නෝ පන මාරිස එක්කු පපංච සංඥා සංඛා නිරෝධ සාරූප ගාමිනී පටිපදං පටිපන්නෝ නිදුකානෙනි කෙසේ පිළිපන් භික්ෂුව ප්‍රපංච සංඥා සංඛා නිරෝධයට ගැලපෙන ගමන් මාර්ගයට පිළිපන්නේ වෙයිද? ඒ කියන්නේ පපංච සංඥා සංඛා නිරෝධ කිරීමට සුදුසු ප්‍රතිපදාවට බැස්සයි කියලා කියන්න පුළුවන් වන්නේ කෙසේ ගමන් කරන භික්ෂුවකට? අන්න එතෙන්දී බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර ඉතාමත්ම වැදගත් අපට මේ කියවපු අනුපූර්ව ප්‍රතිපදා ආදී අදහස තේරුම් ගැනීමට. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා සෝමනස් සම්පාහං දේවානමින්ද දුවිදේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්. දෝමනස් සම්පාහං දේවානමින්ද දුවිදේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. උපේඛං පහං දේවානමින්ද දුවිදේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. දේවේන්ද්‍රය මම සෝමනසද සේවනය කළ යුතු සේවනය නොකටයුතු වශයෙන් දෙවි දෙවජයනන් කොට වදාරමි. දේවේන්ද්‍රය මම දුම්නසුද්ද සේවනය කටයුතු සේවනය නොකටයුතු වශයෙන් දෙවදාරම් කොට වදාරම්. ජීවේන්ද්‍රිය මත අපේක්ෂාවද සේවනය කළ යුතු සේවනය නොකටයුතු වශයෙන් දෙවදාරම් කොට වදාරම්. ඊළඟට ඒක තව දුරටත් විස්තර කිරීම වශයෙන් බුදුරජාණන් වහන්සේ ඊළඟට ප්‍රකාශ කරනවා, තත්ත යංජඤ්ඤා සෝමනස්සං ඉමං කෝමේ සෝමනස්සං සේවතු අකුසලා ධම්මා අභිවර්ධಂತಿ කුසලා ධම්මා පරිහායಂತಿ इति ඒව රූපං සෝමනස්සං න සේවිකම්මා. තත්තයන් ජඤ්ඤා සෝමනස්සං ඉමං කෝමේ සෝමනස්සං සේවතු අකුසලා ධම්මා පරිහායಂತಿ කුසලා ධම්මා අභිවර්ධಂತಿ इति ඒව රූපං සෝමනස්සං සේවිකම්මා. තත්තයන් කි සවිතක්කං සංචාරං යංචේ අවිතක්කං අවිචාරං යේ අවිතක්කී අවිචාරේ සේ පණීතතරි. මේ ටිකේ අර්ථය එහිලා අර්ගියාපු අර සොම්නස් දොම්නස් උපේක්ෂා කියන කාරණ තුන පිළිබඳවම ඊළාට බුදුරජාණන්ස කියනවා. එහිලා ඒ කාරණේ පිළිබඳව යම් සොම්නසක් පිළිබඳව මේ සොම්නස සෙවුනා කල්හි මාතුල එහෙම මගේ අකුසල ධර්මයෝ වැඩි කුසල ධර්මයෝ පිරිහෙත්‍යයි දන්නේද, අන්න එබඳු ඒ සොම්නස සේවනය නොකට යුත්තේ. අනෙක් අතට යම් සොම්නසක් සේවනය කරන කල්හි මේ සොම්නස යම් සොම්නසක් පිළිබඳව මේ සොම්නස සේවනය කරන කල්හි මගේ අකුසල ධර්මයෝ පිරිය කුසල ධර්මයෝ වැඩි යයි දන්නේද, එබඳු මේ සොම්නස සේවනය කළ යුතුයි අසුරු කළ යුතුයි. ඊළඟට ඒ විදිහට එතකොට දේව තේරුම් කරලා දෙනවා, අර අකුසල පැත්තට යොමු වුණු සොම්නසක් කුසල පැත්තට යොමු වුණු සොම්නසක් වශයෙන් දෙව දාරුම් බව. ඊළඟට එතන තවත් ප්‍රභේද දෙකක් දක්වනවා. එතෙන්දී අස්වානේ ඊළඟට අපිට ඉතුරු වෙන්නේ එතකොට කුසල් පක්ෂිය වූ සොම්නසක්. මේ කුසල් පක්ෂිය වූ සොම්නස පිළිබඳව දෙව දාරුම් බව පෙන්වුම් කරනවා. තත්ථ යංචේ සවිතක්කං සවිචාරං යංචේ අවිතක්කං අවිචාරං යේ අවිතක්කේ අවිචාරේ සේ පණිතතරි. ඒ කුසල් පිළිබඳ වූ සොම්නස පිළිබඳ සොම්නසෙ යම් සොම්නසක් විතර්ක විචාර සහිතද යම් සොම්නසක් විතර්ක විචාර රහිතද, ඒ දෙක අතුරින් විතක්ක විචාර රහිත සොම්නසම ප්‍රණීතයි, වඩා ප්‍රණීතයි. මෙයින් අපට හැඟෙනවා අර විතර්ක විචාර රහිත සොම්නස තමයි වඩා නිවනට ළඟ. ඒකයි අපිට ගන්න පුළුවන් නිගමනය. ඊළඟට ඒ විදිහට මේ සොම්නස ගැන ප්‍රකාශ කළා වගේම බුදුරජාන් වහන්සේ ධම්නස ගැනත් ඒ විදිහටම ඒක නැවතත් අපි කියුවත් ඒක තේරුම් ගන්න පුළුවනි. ධම්නසත් අර විදිහටම අර කුසල් අකුසල් වශයෙන් දෙකට බෙදලා දක්වලා අකුසල් පැත්ත ඉවත් කළා කුසල් පැත්තට සොම්නසයි ගතුත්තේ ඒ කුසල් සොම්නසෙත් අර විදිහේ යම් කුසල් සොම්නසක් කුසල් පක්ෂි සොම්නසක් විතර්ක උචාර සහිතද ඒක පැත්තකට කරලා විතර්ක විචාර රහිත විතර්ක උචාර නැති සොම්නස තැන දෙනවා. ඒකයි නිවනට ඒ මාර්ගය ගියොත් තමයි නිවනට ලං වෙන්නේ. එහෙම ප්‍රකාශ කළ ඒ සූත්‍ර දේශනාව ඒකොටස ඉවර කරන්නේ බුදුරජාණන් වහන්සේ අවසන් කරන්නේ එවන් පටිපන්නෝ පනමාරිස බික්කු පපංච සංඥා සංඛා නිරෝධ සාරූප ගාමිනී පටිපදං පටිපන්නෝ. මෙන්න මේ විදිහට පිළිපන් වික්ෂුවයි ප්‍රපංච සංඥා සංඛා නිරෝධයට ගැලපෙන මාර්ගමන් මාර්ගයට පිළිපන්නේ වන්නේ. ඒකට මේක මෙන්න මේ ඉතාමත්ම ප්‍රායෝගික වටිනාකමක් ඇති සූත්‍රයක් මෙතන තියෙනවා. සමහර විට මෙතන පොඩි ගැටලුවක් මතුවෙන් ඉඩ තිබෙනවා. අපි අර කලින් මේ දේශනා මාලාවේ අර මදුපිණ්ඩික සූත්‍රය සාකච්ඡා කරන අවස්ථාවේ ඒ මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් වුණා යම් විතක්කේති තං පපංචේති යම් පපංචේති තතෝ නිදානං කුරි සං පපංච සංඥා සංකා සමුදාචරන්ති ආදී වශයෙන් උද්දෘෂ්පාඨයක් කියනත් අපි කලින් දැක්වා. එතන කියවන හැටියට යමක් විතර්ක කරයිද ඒ පිළිබඳව එහෙම ප්‍රපංච කරයි යමක් ප්‍රපංච කරයිද ඒ කරන කොටගෙන ඒ චක්කු විඤ්ඤාණ රූපයන් පිළිබඳව ප්‍රපංච සංඥා සංඛාරන් ඒ පුද්ගල ඒ කියා පුද්ගලයාව අභිභවනය කරනවා මැඩලනවා කියලා. එතකොට ඒ සූත්‍රයක් මේ සූත්‍රයක් අතර බැලු බැලමට පරස්පර විරෝධතාවක් වගේ පේනවා. එකිනෙකට නොගැලපෙන බවක්. මක් නිසාද මේ සූත්‍රය අර කලින් සඳහන් කළා ඡන්දයට හේතුව නිදාණිය හැටියට දැක්වේ විතර්කය. ඊළඟට විතර්කයට හේතුව නිදාණිය ප්‍රභවය හැටියට දැක්වේ ප්‍රපංච සංඥා සංඛාර. බලුගල්මට මෙතන අර ක්‍රමයට වඩා වෙනස්. නමුත් මෙතන පරස්පර විරෝධතාවක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ එහෙම පරස්පර විරෝධී තැන් නැහැ. මේකට හේතුව කුමක්ද? මේ විතර්ක කිරීමට ගන්නෙත් අර පපංච සංඥාවෙන් නිපදවාගත්තු ලෝක ප්‍රඥාප්තිමයි. විතර්ක කිරීමට දැන් ගුවන් විතක්කේදී තම් පපංචේති කියලා කියන තැන ඒ විතර්ක කිරීමට උපකාර කරගන්නේ අර ලෝක සම්මත ප්‍රඥාප්තිය. එතකොට විතර ඒ ප්‍රපංච කිරීමෙන් වන්නේ ඒවා තවදුරටත් ලියලා වැඩිලා එම්පිටිම ලියලා වැඩිලා ඒ වට යට වෙන අවසානයේ අර ඒක මදුබිණ්ඩික සූත්‍රයේ ප්‍රපංච සංඥා සංඛා සමුදාචරණ කියලා ප්‍රකාශ කළේ ඒ විතර්ක සඳහා උපකාර කරගන්නේ ප්‍රපංච සංඥා සංඛාමයි. නමුත් ඒවා වැඩි ගියාට පස්සේ අර වට යට වෙන අප්‍රපංච සංඥා සංඛාවලටම යට වෙනවා. මෙතන වෙන විදිහකින් කියනොත් මෙතන තිබෙන එක්තරා විදිහක චක්‍රාකාර සම්බන්ධතාවක්. මේ චක්‍රයක් මහා අමුතු විදිහ චක්‍රයකටයි වැඩ කරන්නේ. විතර්ක නිසා විතර්ක ඇති කර ගැනීමට ප්‍රපංච සංඥා සංඛාව උපකාර කර ගන්නවා. ඊළඟට ප්‍රපංච සංඥා සංඛාව උපකාර කරගෙන ඒ ප්‍රඥප්ති උපකාර කරගෙන විතර්ක කරගෙන යනකොට අන්තිමට වෙන්නේ අරවා අර ප්‍රපංච සංඥා සංඛා ලියලා වැඩෙනවා. ප්‍රපංච සංඥා සංඛාවට යට වෙනවා ඊළඟට. එතකොට විතක්ක නිසා ප්‍රපංච සංඥා සංඛා, ප්‍රපංච සංඥා සංඛා නිසා විතක්. ඔන්නෝම එක්තරා විදිහක චක්‍රාකාර ස්වභාවයක් තිබෙනවා. දැන් මේ විදිහේ දැනිතා ගන්න පුළුවන් දැන් ආශ්‍රවයන් යම් දම් මද්රව්‍ය ආදී හැදීමේදී තෝ යම් කිසි දෙයක් මුහුන් වගේ ඉදිරිපත් කරගන්නවා. ඒ මුහුන් දැම්මට පස්සේ කලක් ගියාට පස්සේ ඒකත් මද්රව්‍යයක් බවට පත් වෙනවා. ඔන්න විදි ස්වභාවයක් තියෙන මේ මහත් සංසාරික ගැටලුවේ එක්තරා මහා භයානක තත්ත්වයක් මෙතනින් පෙන්නුම් කරා. චක්‍රාකාර සම්බන්ධතාවක්. මේ චක්‍රාකාර සම්බන්ධතාව බිඳීමට එක්තරා ක්‍රමානුකූල වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. ඒ වැඩපිළිවෙලයි ඔය සක්කපඤ්ඤ සූත්‍රයේ අර දක්වලා තිබෙන්නේ. මේක ආවට ගියාට කලබලයට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එක්තරා සීරුවෙන් කළ යුත්තක්. ඒක නිසා තමයි අර ඊටාම ගොරහැඩි කළු තත්වයේ ඉඳලා ක්‍රමක්‍රමයෙන් සියුම් කරගෙන යන ආකාරයක් අර සෝමනස්ස දෝමනස්ස ආදී ගැන විස්තර කරන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ. සෝමනස්සයත් දිරදෑරුම ඒක කුසල් අකුසල් පැත්තට යන්නත් පුළුවන් කුසල් මාර්ගයට යන්නත් පුළුවන්. ඒත් අකුසල් මාර්ගය ඉවත් කළ කුසල් මාර්ගයට බැහැර යනවා. ඉස්ම යනකොට තවත් දුරට යනකොට විතර්ක උපකාර කරගන්න වෙනවා. විතර්ක විචාර උපකාර කරගන්න වෙනවා. ඒක නැතුව බෑ. නමුත් විතර දුරට ගියාට පස්සේ විතර්ක විචාරත් අත්තරලා අවිතර්ක විචාරත් තින් ඉවරට ලං වෙනවා. ඔන්න ඒ කාරණේ. එතකොට මේ අනුපුප්ප ප්‍රතිපදාවට අදාළ කාරණේ මේ නුත්පට හෙලිෙන්නේ. දැන් එතකොට මේන් අපිට පෙනී ගියා නම් මේ විතක්ක සහ පපංච පපංච සංඥා සංඛා ආදී වචනවල තිබෙන එක්තරා ගැඹුරු විදර්ශනාත්මක වටිනාකමක් අපිට පෙනී ගියා නම් අර අරහත් ඵල සමාධිය අවිතක්ක සමාධි නමින් යම් යම් සූත්‍රවල හඳුන්වා තිබීම ගැටලුවක් වෙන්න හැටියක් නැහැ.
ඕකෙන් කුටේක ගැටලුවක් වගේ තිබෙන අවිතක්ක සමාධි කියලා පදයක් කියනවා. මේ අරහත් ඵල සමාධිය පිළිබඳව දැන් නිදර්ශනක් වශයෙන් කියනවා නම් උදාන පාළිය වචන වාක්‍යයේ සඳහන් වෙනවා සුභෝති සූත්‍රයේ සුභෝති නැවති ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නම බුදුරජාණන් වහන්සේ සමීපයේදී පරිලංකේ බඳුගෙන කයර්ජු කරගෙන අනිත්‍යක සමාධියට සංවදිලා වැඩ සිටි බව. ඒක දැකලා බුදුරජාණන් වහන්සේ එක්තරා උදාන ගාථාවක් උත්වදාලා මේ ගාථාව යස්ස විසක්කා භූතිපා අධ්‍යත්තං සුවිකප්පිපා අපේතා සංසංගං අතිච්ච අරූප සංඤ්ඤ චතු යෝගාතිගෝ නැස්වාති
ඊළඟට ඒකම කියන අටුවාව ඉදපන චතුත්ථඥාන පාදකෝ අරහත්ඵල සමාධි අවිතක්ක සමාධීති අධිප්පේතෝ. නමුත් මෙතනදී චතුත්ථඥානය පාදක කරගත් අරහත්ඵල සමාධිය අවිතක්ක සමාධිය නමින් හඳුන්වනවා කියලා ඒ විදිහට අටුවාව තෝරන්නේ. නමුත් අපිට කියන්න සිද්ධ වෙන්නේ මේ පපංච විතක් ආදී පද පිළිබඳව මේ තෙක්කල මේ සාකච්ඡාව පසුබිම් කරගෙන බලනකොට මෙතන මේ අවිතක්ක සමාධි කියලා කියන්නේ මේ අර දෙවෙනි ධානයේ ඉඳලා ඉහළට ඒ කතාව නෙවෙයි. මේ සමතේට තනිතර සමතේට සීමා වූ අර්ථයක් නෙවෙයි මෙතන තිබෙන්නේ. විදර්ශනාවට අදාළ අර්ථයක්. දැන් සමතෙන් කරන්නේ විතක විචාර තාවකාලිකව සමනය කිරීම. විදර්ශනාවෙන් කරන්නේ විතර්ක විචාරවල මුල එම් පිටින්ම සුද්ධ කරලා ඒවා ගෙවා ගැනීමක්, ඒවා නැති කර ගැනීමක්, ඒවා විනාශ කිරීමක්, සමුච්ඡේද ප්‍රහාණයක් වගේ දෙයක්. අන්නේ අදහසයි මෙතන මේ ඒ අදහසෙන් අවිතක්ක සමාධිය අරහත්ඵල සමාධියක් වන්නේ. දැන් එතකොට මේක අපි තවදුරටත් පැහැදිලි කර ගැනීමට දැන් ඉතින් ගාථාවේ අර්ථයට බහිමු. ඒ ගාථාවෙත් අපි පදෙන් පදේ අරගෙන විස්තර කරනකොට වඩාත් තේරුම් ගැනීම පහසු වෙනවා. පළමුවෙනි පදයේ යස්ස විතක්කා විධූපිතා. එතෙන්දිත් අටුවාව කියන්නේ ඒ ගස්ස විතක්කා විදුහුපිතා කියන්නේ යමක තුල විතර්කයන් විතක්ක කියන එක තෝරන්නේ සබ්බේපි සියලු මිත්‍යා සංකල්ප මිත්‍යා සංකල්ප කාම විතක්කාදේව කාම විතර්කාදී සියලු මිත්‍යා සංකල්ප විතක්ක නමින් මෙතෙන්දි හැඳින්වෙනවා අය විදුහුපිතා කියන වචනය තෝරන්නේ අමුතුම විදිහකට විදුහුපිතා කියන එක තෝරන්නේ අරිය මග්ග ඥානේන සන්තාපිතා සුසමුච්චින්නා ආර්ය මාර්ග ඥානෙන් තවන ලද එහෙම නැත්නම් දවන ලද ඒ වගේම සුසමුච්චින්න ඉතාමත් සම්පූර්ණයෙන්ම කපා හරින ලද විදූපිත කියන වචනයට මේ කපා හරින ලද කියන අර්ථයකුත් දීලා තිබෙනවා මෙතන. නමුත් මේ විදූපිත කියන වචනේ ඉතාමත්ම ගැඹුරු තේරුමක් තිබෙන බව අප කලින් අවස්ථාවකදී මේ කලින් දේශනාවකදී සඳහන් කළා ඇති. විශේෂයෙන්ම අර සන්ධූපේති විදූපේති කියන පද දෙකක් එකට යෙදিলা තිබුණ තැනකදී අපි ඒක විග්‍රහ කළේ මේ ධූප කියන්නේ ධූප කියලා කියන්නේ අර සුවඳ දුම් ආදී ඒ දුම් වර්ග ඒවායින් කෙරෙන කෘත්‍ය දෙකක් තිබෙනවා ආරාධනා කිරීමටත් විරාධනා කිරීමටත් ඒ කියන්නේ ලංකර ගැනීමටත් එළවා ගැනීමටත් දෙකටම අපි දුම් ගස්සවන එකට කුමංචල් එහෙම සුවඳ දුම් ආදී අපි සමහර විට ලංකර ගන්නවා මේ දේවතා ආරාධනා වශයෙන් ඒ ආරාධනා කිරීම ඊළඟ යකුන් එහෙම පළවලා හැරීමට දුම්මල වගේ සමහර දුම් දාලා පළවලා හැරීම ඔන්න ඒ අර්ථ දෙකයි එතකොට සන්ධූපේති විදූපේති කියන වචන තුල තිබෙන්නේ. එතකොට මෙතෙන්දිත් මේ විදූපිත මෙතන කියන්නේ විදූපිතා. පළවා හරිනවා, දුමවා හරිනවා කියන අර්ථය ගන්න පුළුවන්. මේ විතර්කයන් විදූපණය කිරීමක් මෙතන කියවෙන්නේ එතකොට. යමකු තුල විතර්කයන් විතර්කයන් විදූපණය කර හරින ලද්දේ, දුමවා හරින ලද්දේද කියන එකයි ඒ පදයේ අර්ථය ගන්න වෙන්නේ ඒ විදිහට. ඊළඟ දෙවෙනි පදේ බලමු. යස්ස විතක්කා විදූපිතා අජ්ජත්තං සුවිකප්පිතා අසේස. මෙතෙන්දි අජ්ජත්තං සුවිකප්පිතා මේ සුවිකප්පිතා කියන වචනේ අටුවාව තෝරන්නේ සුසමුච්චින්නා කියන අර වචනයෙන්මයි. හොඳින් කපා හරින ලද අර විතර කියන්නේ අර කපා හරින ලද භවය මේ සුවිකප්පිතා කියන වචනේ තැගෙන්නේ. නමුත් මෙතෙන්දි මේ අර්ථය එම්පිටින්ම පටලවාගත්තු බවයි පේන්නේ. මේ මෙතන කියන්නේ අජ්ජත්තං සුවිකප්පිතා කියන්නේ ඇතුළතින් මැනවින් තනා ගන්නා ඇතුළතම මනමින් තනා ගන්නා ලද කියන අර්ථයයි. මේ විකල්ප සංකල්ප ආකල්ප ප්‍රකල්ප කල්පනා ආදී පද රාශියක්ම ඊටම පැරණි ධාතු රූපයක් වන ක්ලප් ධාතුවෙන් එනවා. මේ ක්ලප් ධාතුවෙන් එන ඒ වචනවල අර්ථය තනින්ම සකස් කිරීම කියන අර්ථයයි මේ වචනේ තිබෙන්නේ. එතකොට මේ සුවිකප්පිතා කියන්නේ ඇතුළතම මනමින් තනා ගන්නා ලද විතර්කයන්. දැන් එතකොට මේ පද දෙක අපිට පද පිළිවෙල නගන්න වෙන්නේ. යස්ස අජ්ජත්තං සුවිකප්පිතා විතක්කා අසේසා විදූපිතා. යමකු තුල, මේ කියන්නේ රහතන් වහන්සේ යම් රහතන් වහන්සේ කෙනෙකු තුල අතුලකම මනබින් තනා ගන්නා ලද විතර්කයෝ නිරවශේෂ වශයෙන් පිබහරින නැහැ දුනවා හරින ලද්ද පළවා හරින ලද්ද කියන අර්ථය මෙතන ගත යුත්තේ. ඊළඟට දෙවෙනි පදේ අපි බලමු. තං සංගං අතිච්ච අරූප සංඤී චතු යෝගාතිගෝ න ජාති නේති. තං සංගං අතිච්ච අරූප සංඤී කියන පදයට අටුවාව තෝරන්නේ එතෙන්දී සංගං කියලා කියන්නේ ඇලීම කියන අර්ථයයි. ඒ ඇලීම කියන්නේ කුමක්ද කියන එක තෝරන්නේ අටුවාව රාගාදී කෙලෙස් ඇලීම හැටියට. නමුත් මෙතන මේ තං සංගං කියලා කියන්නේ ඒ ඇලීම මේ විතර්කයන් පිළිබඳ ඇලීමයි. විතර්ක සංකල්ප ආදියට ඇති රාගය ඇලීමයි මෙතන මේ මෙතන කියවෙන ඇලීම. තංසං එතකොට ඒ විතර්කයන් පිළිබඳ වූ ඒ ඇලීම ඉක්මවා අතිච්ච අරූප සංඤී මේක ඊටත් වඩා අමාරු පදයක් අරූප සංඤී කියන එක. මේ අරූප සංඤී කියන පදය අටුවාව තෝරන්නේ අමුතුම ආකාරයකට. මේ නිවනෙහි රුප්පණ දැන් රුප්පණ කියලා කියන්නේ අර වෙනස් වීම කියන අර්ථයයි. නිවනෙහි රුප්පණ නම් වූ රූපණ සංඛාතස්ස විකාරස්ස අභාවතෝ අරූපන්ති ලග්ධනාමං නිබ්බාණං ඔය විදිහටයි තෝරන්නේ. රූපණ නම් වූ වෙනස් වීමක් නිවනෙහි නැති නිසා නිවනට අරූප කියලා නමක් තිබෙනවායි. අන්න ඒ විදිහේ අරූප නම් වූ නිවන ආරම්මණය අරමුණු කරගත්තු මාර්ගඵල සංඥාව ඇති කියන අර්ථයයි මේ අරූප සංඥා කියන පදේ තිබෙන්නේ කියලා ඒ විදිහට අටුවාව තෝරන්නේ. නමුත් මෙතන ගන්න වෙන්නේ අපට දැන් අරූප සංඤේ කියන වචනය විග්‍රහ කළ හැකි දෙආකාරයක් තිබෙනවා. ඒක බින්ද දැක්විය හැකි දෙආකාරයක් තිබෙනවා.
අරූප සංඤී කියලා බෙදලා දක්වන්නත් පුළුවන් අ රූප සංඤී. එතන ආයන්නේ යොදන්නේ අර න නස්ති නැති බව හැඟීමට න රූප සංඤී කියන එක වගේ. එතකොට පළමුවෙන් අර්ථය ගත්තොත් අරූප සංඥාව ඇති. දෙවෙනි අර්ථය ගත්තොත් රූප සංඥාව නැති. මේ දෙක එකක්ම නෙවෙයි. මෙතන ලොකු මෙතන සියුම් අර්ථ ભેදයක් තිබෙනවා. අරූප සංඥාව ඇති කියලා කියන්නේ කීවොත් වෙන එක අර්ථය. රූප සංඥාව නැති කිව්වොත් වෙන අර්ථය. මෙතෙන්දී අපිට ගන්නට වෙන්නේ අර අටුවාවේ ගත්තා වගේ අරූප සංඥාව ඇති කියන එක නෙවෙයි. නිවනට අරූප කියලා නමක් තියනවා කියලා එහෙම ගැනීමක් නෙවෙයි. මෙතන ගන්න වෙන්නේ රූප සංඥාව නැති. අප මේ දේශනාවලදී මේ ඊට දේශනා කීපකදී කට කලින් අපි සඳහන් කළා මේ විතර්කවලට උපකාර වෙන මේ නිමිති ගැනීම ආදීට උපකාර වෙන මූලික කාරණයක් තමයි රූප සංඥා. ඒකට නිදසුන් වශයෙන් අපි දක්වුවා ජටා සූත්‍රයේ සංයුත්ත නිකායේ ජටා සූත්‍රය කීප වරක්ම උද්ෘත කරලා දක්වන්න සිද්ධ වුණා. යත්ථ නාමං ච රූපං ච අසේසං උපරුජ්ජති පටිඝං රූප සංඥාච එත්තසා චිජ්ජතේ ජටා. යම් තැනක නාමයක් රූපයක් පටිඝයක් රූප සංඥාවක් සම්පූර්ණයෙන්ම උපරෝධනය කරේද වලක්වාලන් බොබේද එතන මේ සංසාරික මේ අන්තෝ ජටා බහිජටා අවුල කපාහන්නු ලැබී කියලා. එතකොට අන්නේ රූප සංඥාව ගැනයි මේ ධාතාවි කියවෙන්නේ. ඒ රූප සංඥාව නැති මේ අරහත් වේදි කෙරුණේ අර අරූප සංඥාවක් ලංකර ගැනීම නෙවෙයි රූප සංඥාවෙන් මිදීමයි. මක් නිසාද අප කලින් අවස්ථාවක සඳහන් කළා අරූපය තුලත් රූපය ගැබ් වෙලා තිබෙනවා. රූපයේම හේවණල්ලක් තමයි අරූපය. ඒක නිසා අරූපය නෙවෙයි මෙතන තියෙන්නේ අරූපය ගැන නෙවෙයි කියන්නේ ඊට වඩා ගැඹුරු අර්ථයක් තිබෙනවා රූප සංඥාවෙන් මිදීම. මක් නිසාද රූප සංඥාව හේතු කරගෙන තමයි අර නිත්‍ය සංඥා නිත්‍ය සංඥාව අනුව අර නිමිති ගැනීමක් තිබෙන්නේ. රූප සංඥාව නිසාමයි අර පටිඝයක් හැපීමක් තිබෙන්නේ. මේ සංසාර ගැටලුවට මූලික හේතුව මේකයි. මේ රූප සංඥා එක්තර ගැඹුරු හේතුවක් මෙතන කියවෙන්නේ. අන්නේ රූප සංඥාව නැතිවෙනු බවයි මේ අරූප සංඥා කියන පදයෙන් ගන්න තියෙන්නේ. කොට සංසංගම් අතිච්ච අරූප සංඥා. ඒ විතර්කයන්ට ඇති ඇල්ම ඉක්මවා රූප සංඥාවෙන් විදුණු ඒ රහතන් වහන්සේ ඊට අවසාන පදයේ දැන් අපිට ඉතිරි වෙලා තියෙන්නේ චතු යෝගාතිගෝ න ජාති නේති. චතු යෝග කියලා කියන්නේ කාම භව දිට්ඨි අවිජ්ජා කියලා කියන බන්ධන බැනි හතර. මේ යෝග හතරින්ම හතරම ඉක්මවුවා රහතන් වහන්සේ මේ සුභෝති ස්වාමීන් වහන්සේ. චතු යෝගාතිගෝ න ජාති නේති. ඒවා ඉක්මවු නිසා උපතකට එන්නේ නැහැ. උපත කියන සංකල්පයකට ඉඩක් නැහැ. දැන් එතකොට මෙයින් අපිට පැහැදිලි වුණා මෙන්න මේ අවිතක්ක කියන අවිතක්ක සමාධි කියන වචනේ එක්තරා ගැඹුරු අර්ථයක් තිබෙන බව. මේ විතර්කයන් නිදූපණය කිරීම ගැන කල්පනා කරලා බලනකොට මේ විතර්ක කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මාර සේනාවයි. ඔන්නතෙන්දි තමයි අපිට මේ ඇත්ත වශයෙන්ම යෝගාවචර ජීවිතයට ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් වන මේ විතර්ක පිළිබඳ ප්‍රශ්නයට හොඳ පිළිතුරු ලැබෙන්නේ. මාර සේනාවයි මේ විතර්ක කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් මාර සේනාව කියන්නේ කෝලාරික අර්ථයෙන් ගන්නවා නිතරම. නමුත් සමහර සූත්‍රවල දැන් ප්‍රධාන සූත්‍රයේම මේ විතර්කයනුයි මේ මාර සේනාව හැටියට හඳුන්වලා තිබෙනවා. මේ ප්‍රධාන සූත්‍රයේම කියවෙනවා කාමාතේ පඨමා සේනා ဒုတိယා අරති වුච්චති තတိယා කුප්පපාසාතේ චතුත්ථී තණ්හා පෞච්චති ආදී වශයෙන් මාර්ය අමතල බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරනවා. නුඹේ සේනාව පළමුවෙනි සේනාව කාමයන් දෙවෙනි සේනාව අරතිය තුන්වෙනි සේනාව කුසගින්න සහ පිපාසය හතරවෙනි සේනාව තණ්හාව ආදී වශයෙන් ওই විදිහට සේනාව හඳුන්වනවා. මෙතන මේ කියවෙන මේ කාමයන් අප සාමාන්‍ය හිතන්නේ මේ වස්තු කාමයන් කියන්නේ. නමුත් මෙතන කියවෙන්නේ මේ කාමයන් පිළිබඳ සිතිවිලි. කාමයන් පිළිබඳ විතර්ක නියම වශයෙන්ම ගැඹුරු අර්ථයෙන් සැලකුවාම කාමයන් හැටියට මේ ධර්මයේ සැලකෙන්නේ. ඒ බව හෙළි වෙන හොඳ ගාථාවක් සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ සඳහන් වෙනවා. නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ අතිත්ථ දීරා විනයන්ති චන්දං. නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ ලෝකයේ තිබෙන විසිතුරු දේවල් නොවේ කාමයෝ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. සංකල්ප රාගයයි පුරුෂයෙකුට මිනිසෙකුට කාමයේ වන්නේ. තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ විසිතුරු දේ ලෝකයේ ඔහේ තිබෙනවා. ඒව තිබෙනවා තවදුරටත්. අතිත ධීරාවිනියන්ති චන්දං. නමුත් ධීරයින්ට ප්‍රඥයින්ට කරන්න තියෙන එකම වැඩි කුමක්ද? ඒවා පිළිබඳව ඡන්දය. අර කලින් අර දේවේන්ද්‍ර අර ශක්‍ර දේවේන්ද්‍රයාට ප්‍රකාශ කළා මේ ඡන්දය තියෙන්නේ විතර්කයේ උඩේ කියලා. ඉන්න අපිට මේ ඡන්දයත් විතර්කයට සම්බන්ධ බව තේරෙනවා. ඒවා කාමයන් පිළිබඳ ඡන්දයයි මේ ධීරයන් ධීර බුද්ධලයින් දුරු කරන්නේ ඉක්මවා ගන්න. එිනුත් අපිට පේනවා මේ කාමා කියන වචනේ මේ සාමාන්‍ය ගැඹුරු අර්ථයෙන් බලනකොට අර වස්තු කාමිය නෙමෙයි මෙතන කියන්නේ. ඒවා ඒ කාම වස්තුන් ඒවා හැම එකක්ම පිළිබඳ විතර්කයයි. මේ විතර්කේ පිළිබඳ ප්‍රශ්නයට අපි අවසාන වශයෙන් එන්නේ. දැන් ඒකටම තවත් නිදසුනක් ගත්තොත් දැන් කුප්පිපාසා කියලා කියන මාර්යාගේ සේනාවේ කොටසක් තමයි මේ බඩගින්නයි පිපාසය. මේ බඩගින්නයි පිපාසයයි කියන දේවල්ම නොවේ මෙතන මේ මාර සේනාව. බඩගින්න පිපාසය නිසා ඇති වෙන විතර්ක කිංසු අසිස්සාන් කුවන් වෙසසන් ආදී වශයෙන් මොකද්ද මං කන්නේ කවද හෙට මොනවද කන්නේ හිත මොනවද බොන්නේ ආදී වශයෙන් නැති කරගන්න විතර්ක. එහෙම නැත්නම් ඒව නැතිකම නිසා ඇතිවෙන විතර්ක සමූහයයි මේ මාර්සේනාව. නිකම්ම කුකුසකින්නයි පිපාසයයි නෝවේ. ඔන්න ඔය විදිහට අපට එතකොට පේනවා මේ විතර්ක පිළිබඳ ප්‍රශ්නයයි මෙතන වැදගත් වන්නේ. ඒ වගේම දැන් අර යස්ස කලින් අවස්ථාවකදී අප අර උදාන පාළියෙන් උපුටා දැක්වුවා. උදාන පාළියේ බෝධි වර්ගයේ තුන්වෙනි සූත්‍රයේ ගාථාවක් උපුටා දැක්වුවා. යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස් අතස්ස කංකා. යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස් විධූපයන් තිට්ඨති මාරසේනං සූර්යෝ ඕභාසයන් අන්තනික්ඛං. බුදුරජාණන් වහන්සේ සම්බෝධි ලාභයෙන් පස්සේ පළමුවෙනි සතියේ අර බෝධි එක පරියන්කෙම වැඩ ඉඳලා ඒ අවසාන හත්වෙනි දවසේ රාත්‍රියේ පස්චිම යාමේ අවසාන යාමේ පටිච්ච සමුප්පාද ධර්මයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් අනුලෝම ප්‍රතිලෝම කියන දෙආකාරයටම සම්මර්ෂණය කරන අවස්ථාවේදී අවස්ථාව පිළිබඳව වදාළ උදාන ගාථාවක් මේක. එතකොට යදාවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස ජම්මවස්ථාවක කෙලස්තවන වීරණෙන් යුක්තව ධාන වඩන්නා වූ රහතන් වහන්සේ ජීවිත පුද්ගලයා කියන එකයි බ්‍රාහ්මණ කියන වචනේ. මේ බ්‍රාහ්මණයාට ධර්මියෝ පහළ වෙද්ද ඒ කියන්නේ පත්‍ය ධර්මයන් වැටහෙද්ද විදූපයන් තිට්ඨති මාරසේනං. ඒ අවස්ථාවේ මේ බ්‍රාහ්මණයා ඊරහතන් වහන්සේ විදූපයන් තිට්ඨති මාරසේනං මාරසේනාව පළවාරමින් සිටිනවා. විදූපයන් තිට්ඨති මාරසේනං සූර්යෝ ඕභාසයන් අන්තලික්ඛං. අහස ආලෝකමත් කරන සූර්යා වගේ. අන්න එතකොට අපිට ගලප ගන්න පුළුවන් දැන් මෙතෙක් කියාපු කාරණා අනුව අර කියාපු මාරසේනාව කුමක්ද කියලා. අර පටිච්ච සමුප්පාද ධර්මයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කිරීම ඒ වගේම හුඟක් දුරට අපි සාකච්ඡා කරලා තිබෙනවා. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කිරීම ඒ ප්‍රතිසමුප්පාද ධර්මයේ න්‍යාය අනුව කල්පනා කරලා බලනකොට මෙන්න මේ විදිය දෙයක්. අස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති අස්මින් අසති ඉදං නහෝති ඉමස් නිරෝධා ඉදං නිරුජ්ජති. මේ ඇති කල්හි මෙය වෙයි, මෙය ඇතිවීමෙන් මෙය ඇති වෙයි, මෙය නැති කල්හි මෙය නොවේ, මෙය නැතිවීමෙන් මෙය නැති වෙයි. මෙන්න මේ ධර්ම න්‍යායට එකඟව මේ ධර්ම න්‍යාය මෙතෙන්ට කිට්ටු කරනකොට මේ ප්‍රත්‍ය ධර්මයන්ට මේ එක එක ප්‍රත්‍ය ධර්මයන් ගෙවිලා යනවා. අන්න ඒ ගෙවි යාමෙන් තමයි අර විතර්කයන් නැතිලා යන්නේ. විතර්කයන් විදුහපණයවන්නේ මේ හැම එකකම ඇතුළත මේ එකිනෙක එකිනෙකට සම්බන්ධව තිබෙන අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥාණං කියලා ආදී වශයෙන් ඒ ප්‍රත්‍ය සම්බන්ධතාවයෙන් අර ජෝඩි ජෝඩු වගේ ගැළපීලා තිබෙන ඒ ධර්මයන් අතර තිබෙන අර ඒ ධර්මයන් මැදින් තිබෙන ඒ ධර්මයන් හා සම්බන්ධ ප්‍රතිසම්පාද ධර්ම න්‍යාය දිහා අර විදියට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලනකොට අර එකකවත් ගන්න දෙයක් නැහැ. ඒ හැම එකකම අර විතරක ගෙවිල යනවා. ඒවා මැකිල යනවා. අර ඇතිවීම නැතිවීම දෙකම එකවර දකිනකොට විනිවිද දැකීම. ඒකෙන්ම තමයි මාර්සේනාව පළවා හැරෙන්නේ. විදූපයන් තිට්ඨති මාර්සේනා. අනේ එතකොට ඉනිත් අපිට පේනවා මේ විදූප මේ මාර්සේනාව විදූපණය කරන්නේ මේ විතරක විදූපණය කියන. නැවතත් අපි මේ අවිතක්කම් කියන වචනයට එමු. අවිතක්ක සමාධියේ අර කියාපු සූත්‍රයේ පමණක් නොවේ මේ අවිතක්ක සමාධිය ගැන සඳහන් වෙන්නේ. සාරිපුත්ත ථේර ගාථාවෙත් සඳහන් වෙනවා මේ විදිහ හොඳ ගාථාවක්. අවිතක්කං සමාපන්නෝ සම්මා සම්බුද්ධ ශාවකෝ අරියේන තුන්හි භාවේන උපේතෝ හෝති තාවදී. අවිතර්කයට සමවන් සම්වැදුණු සම්මා සම්බුදු ශ්‍රාවක සෙම ඒ එකෙනෙහිම ආර්ය තුෂ්ණීභාවයෙන් යුක්ත වූවෙකු වෙයි. මේ අවිතක්ක සමාධිය කියන්නේ මේ අරහත් ඵල සමාධිය. අන්න ආර්ය තුෂ්ණීම් භාවය කියලා කියන්නේ මෙතන අර සමතේදී කියන වගේ අර දෙවෙනි ධානය හිතත් ਵਿਚාරයෙන් මිදතාවකාලිකව මිදුණු දෙවෙනි ධානය නෙවෙයි මෙතන කියන්නේ. ආර්ය තුෂ්ණීම් භාවය නම් අර අරහත් ඵල සමාධිය සම්පූර්ණයෙන්ම අර වචනීය පිළිබඳේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම විතර්ක පිළිබඳ ප්‍රශ්නෙන් සම්පූර්ණයෙන්ම මිදුණා. අන්න ඒකයි අවිතක්ක සමාධිය. එපමණක් නෙවෙයි තවත් ධාතවල සඳහන් වෙනවා. දැන් විමලා තේරී ගාථාවේ සඳහන් වෙනවා නිසින්න අරුක්ඛ මූලම්හි අවිතක්කස්ස ලාභිනී කියලා. ඒ රහත් තෙරණිය මම අවිතර්කයේ ලබාගෙන ගසක් මුල ඉඳගෙන සිටිමි කියලා විදිහට සඳහන් වෙනවා. ඒ එතන තියෙන අවිතර්කයත් මේ අරහත්ඵල සමාධිය. එපමණක් නෙවෙයි තව සංයුක්ත නිකායේ මාර සංයුක්තයේ දිහිතරෝ සූත්‍රයේ සඳහන් වෙනවා රහතන් වහන්සේගේ පිළිබඳව රහතන් වහන්සේ පිළිබඳ ගුණ සමූහයක් සඳහන් වෙන දීර්ඝ ගාථාවක්. පස්වද්ධ කායෝ සුමුත්ත චිත්තෝ අසංඛරානෝ සතිමානෝකෝ අඤ්ඤාය ධම්මං අවිතක්කජායි. තව දිගට යන වේදාඨව රහතන් වහන්සේගේ ගුණ සමුදායක්. පස්වද්ධ කායෝ සංසුන් කය ඇත්තේ සුමුත්ත චිත්තෝ මනවින් මිදුණු සිත ඇත්තේ අසංඛරානෝ සංස්කාරයන් රැස් නොකරන්නේ සතිමා සතිමත් වූයේ අනෝකෝ විඥාණීය කොතැනකවත් පැලපදියම් නොවූයේ අඤ්ඤාය ධම්මං නිර්වාණ ධර්මිය වටහාගත්තේ වටහාගෙන අවිතක්ක ධායි අවිතර්ක ධානය වඩනවා. උතන් කියන අවිතක්ක ධානයත් එකයි. එතකොට අවිතක්ක ධාන අවිතක්ක සමාධි ආදී පද වලින් මේ අරහත් ඵල සමාධිය හඳුන්වලා තියෙන යම්කිසි විශේෂාර්ථයකින්. දැන් මේ කාරණා අනුව අපිට පෙනී යනවා මේ අවිතක්ක සමාධි එහෙම නැත්නම් මේ අවිතක් මේ විදර්ශනාට අදාළ පදයක් මේ අවිතක්ක සමාධිය කියලා කියන්නේ සංකර සමතේට අයිති අර දෙවෙනි ධානයේ ඉඳලා ඊටට කියන අර්ථය නෙවෙයි. මක් නිසාද මේ විතර්කයන් සම්පූර්ණයෙන්ම ජය ගන්න පුළුවන් වන්නේ අර ඊට යටින් අර යටින් තිබෙන පපංච සංඥා සංඛා ප්‍රහාණය කළහම. මේ අරහත් ඵල සමාධියට සම්බන්ධලා ඉන්න අවස්ථාවක් ගැන උදානපාලී සමහර තැනක සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ අත්තනෝ පපංච සංඥා සංඛා පහණං පච්චවික්ඛමානෝ නිසින්නෝ හෝති කියලා. තමන් වහන්සේ ප්‍රපංච සංඥා සංඛාවන් ප්‍රහාණය කළ බව ප්‍රත්‍යවේක්ෂා කරමින් වැඩ සිටියයි කියලා. එතකොට පපංච සංඥා සංඛාවන් ඒ කියන්නේ ප්‍රපංච සංඥාවෙන් ඒ ඇති කරගත්තු ඒ ලෝක සම්මත ප්‍රඥප්තියාදිය ඒවායින් සිත මුදා ගත්තනම් ඒ අවස්ථාවේදී අර ඇතුළත අර විතර්ක රටි යටවීමක් කෙරෙන්නේ නැහැ. විතර්ක ඇතිවන්නේ නැහැ. අර නිමිති ගැනීමක් නැහැ. අන්න ඒ අර්ථය ගැනීමට එතෙන්දු දෙනුම් කිරීමටයි මෙතන මේ අවිතක්ක සමාධි අවිතක්ක ඥාන ආදී පදේදී තිබෙන්නේ. තවදුරටත් අපි නිදසුනක් දක්වනවා නම් මේකට සංයුත්ත නිකායම සගතක වර්ගයේන සංයෝජන සූත්‍රයේ දේවතාවෙක් අහන ප්‍රශ්නයක් කිංසු සංයෝජනෝ ලෝකෝ කිංසු තස්ස විචාරණං කිස්සස්ස විප්පහානීන නිබ්බාන මිති පුච්චති. ලෝකයට ඇති සංයෝජනය හැකිල්ල බැම්ම කුමක්ද? කිංසු තස්ස විචාරණ ලෝකය ඇදගෙන යන්නේ හසුරුවන්නේ ඇවිද්දවන්නේ කුමක්ද? කිස්සස්ස විප්පහානීන කුමක ප්‍රහාණයෙන්ද නිවණයයි කියනු ලබන්නේ? නිබ්බාන කියලා කියන්නේ කුමක් ප්‍රහාණය කරන්නේ? ඊට බුදුරජාණන් දෙන පිළිතුර නන්දි සංයෝජනෝ ලෝකෝ විතක්කස්ස විචාරණං තණ්හාය විප්පහානීන නිබ්බාන මිති පුච්චති. ලෝකයට ඇති හැකිල්ල අර මොකක් හරි අමුණන කොක්ක වගේ දෙයක් තමයි මෙතන කියන මේ සංයෝජනය. ඒක තමයි නන්දි. නන්දි කියලා කියන්නේ ස්තුතු වීම, සතුටු වීම. යමක් පිළිබඳව සතුටු වීම පටන් ගත්තාම එතන ඉඳලා විතර්ක වැඩෙනවා. එතකොට නන්දි සංයෝජනෝ ලෝකෝ විතක්කස විචාරණ. විතර්කය තමයි ලෝකය ඇදගෙන යන්නේ. විතක්කස විචාරණ. තණ්හාය විප්පහානීන තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කිරීමෙන් නිවණයයි කියමු ලැබේ. මේ අනුවත් අපට පේනවා මේ විතර්ක කියන වචනය අර විදර්ශනාවට කොයිතරම් වැදගත් පදයක්ද කියලා. ඊළඟට තවත් කාරණයක් අපිට මෙතෙන්දී ප්‍රකාශ කරන්න පුළුවනි. දැන් වෙන අර සුත්තනිපාතේම සුන්දරික භාරද්වාජ සූත්‍රයේ සඳහන් වෙනවා රහතන් වහන්සේ කෙනෙකුන් පිළිබඳව භවාසවා යස්ස වචී කරාච විධූපිතා අත්ථගතා නසන්ති. එතනත් විධූපිතා කියන වචනය සඳහන් වෙනවා. භවාසවා යස්ස වචී කරාච ඒ විමුක්ත පුද්ගලයා මුනිවරයා පිළිබඳව ඒ පුද්ගලයා තුළ භවාශ්‍රවයනු වචීකරා කියන පදේ අටුවාවල තෝරන්නේ පරුස වචනේ. ඊටවට කල්පනා කරලා බැලුවොත් දැන් භවාසව සහ පරුස වචනේ රහතන් වහන්සේ තුල නැති කරයි කියලා කිව්වහම එතන මොකද්ද නොගැලපෙන බවක් පෙනෙනවා. මක් නිසාද භවාසව කියලා කියන්නේ මහා උත්කෘෂ්ට මට්ටමකින් ගත්තු ගැඹුරු ධර්ම කාරණයක්. පරුස වචනේ කියලා කිව්වොත් ඒක අර අනිත් එකත් එක්ක ගැලපෙන්නේ නැහැ. නමුත් අටුවාව තෝරන්නේ මේ විදිහටයි වචීකරා. අර කර කියලා කියන්නේ කටුක පරුස කියන අදහසනේ. කක්කලා පරුස. නමුත් මෙතනත් අර ගැඹුරු අර්ථයක් තිබෙන්නේ වචීකරා කියලා කියන්නේ වචී වචනය ඒ සම්පූර්ණයෙන්ම මේ වාග්ව්‍යවහාරයේ යට තිබෙන රොඩ්ඩ ශාර වචීක්ෂාර විතර්කයන්ට පදනම් වන අර පංච සංඥා සංඛා ආදී වශයෙන් තිබෙන ලෝක ප්‍රඥප්ති සමූහය මෙතන වචීකරා කියලා කියන්නේ. එතකොට රහතන් වහන්සේ තුල භවශ්‍රවයනුත් නැහැ. අර වචී රොඩ්ඩ වචනය වාග්ව්‍යවහාරය පිළිබඳව තිබෙන ඒ රොඩ්ඩ ඒකත් නැහැ. වචීකරාච විදූපිතය විදූපණය කරලා අර මාර්ගසේනාව වගේ කලවා හැරලා දුමවා හැරලා දුම්මල ගහලා එළවලා විදූපිත අත්ථගත ඒව කෙලවරයි අත්ථගත නසන්ති ඒව තවත් නැහැ. පරිශ වචනේ නැතිවක් අමුතුන් කියන දෙයක් නැහැ රහතන් වහන්සේ. එතකොට භාසවායස්ස වචීකරාච විදූපිත අත්ථගත නසන්ති. ওই විදිහට අපිට ගන්නකොට මේ හැම එකකින් අපිට පේනවා විශේෂයෙන්ම අර යෝගාවචර ජීවිතයේට ඉතාමත්ම අදාළ වූ කාරණයක් තමයි මේ විතක්ක කියන විතක්ක පපංච ආදී වචන වලින් අපිට මේ සූත්‍ර දේශනා වලින් අපිට මතු කර ගන්න පුළුවන් වන්නේ. ඒ වගේම අරහත් ඵල සමාධියේ අවිතක්ක සමාධිය නමින් හැඳින්වීමෙන් පෙන්නවා අර විතර්කයන් ජය ගැනීම සාමාන්‍යයෙන් සමතයෙන් කරන වගේ తాවකාලික ජය ගැනීමක් නොවේ. ඊට වඩා මේ විතර්කයන්ට යටින් පිහිටි සම්පූර්ණ ලෝක ප්‍රඥප්ති පිළිබඳ ලෝක ප්‍රඥප්ති වල තිබෙන ඒ සාපේක්ෂක ස්වභාවය ඒවායේ තිබෙන මිත්‍යා ස්වභාවය ඒවා යටින් තිබෙන නිත්‍ය සංඥාව ආදී හැම එකක්ම ඉක්මවලා නිමිති මකලා දාලා අර ලෝකයේම බොඳ වූ සදාය දිසයම් චිත්තයක් බවට පත් කරගෙන අර නානත් සංඥාවෙන් සිත මුදාගෙන ඒකත්ව සංඥාවවත් අල්ලගන්නේ නැතිව ඉම්පිටින් විමුක්ත වූ සිතක් හැඳගැනීමට මේ අවිතක්ක සමාධි කියන පදෙහි නෙදිලා තිබෙන්නේ. ඒකට දැන් කාලය අවසන් නිසා අදට මේ දේශනාව නතර කරනවා. ඉතාවතා චම්හි සම්භතං කුඤ්ඤ සම්පදං සබ්බී දේවා. උපසම්පත්ති